ගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා ලිපි ලේඛන අධි පිළිගැනීම
අග්‍රාමාත්‍යතුමාගේ කනේ
ඔව්
2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි.
රයිහා නාවික
නායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාව වරාය නාවිකා ගුවන් සේවා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ගුවන් සමාගම සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගමුළු භූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර ක්‍රඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂයේ සඳහා ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාවද මම ඉදිරිපත් කරමි.
27.2.8 ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, ග්‍රාම නිලධාරීවරයා මහජනතාවට සමීපතම ග්‍රාමීය මට්ටමේ රාජ නිලධාරී යවන අතර මම විසින් අවස්ථා දෙකදීම මෙම ග්‍රාම නිලධාරීන් මුහුණ දෙනු ලබන ගැටලු සහ උන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන්නට කටයුතු කරා. ඒ අනුව 2021 තුන්වෙනි මාසයේ 23 වෙනිදා, 2021 එකොළොස්වෙනි මාසයේ 29 වෙනිදා යන දිනයන්හිදී ස්ථාවර නියෝග 27.2 යටතේ ප්‍රශ්න දෙකක් මෙම පාර්ලිමේන්තුවට හමුවේ ගෙනාව. එම අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීමක් වූයේ ග්‍රාම නිලධාරී සේවය සඳහා වෙනමම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසයි. ඊට පිළිතුරු ලබා දෙමින් එවකට විශේෂභාර අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද්දේ ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් එම සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කොට ඉදිරි කටයුතු සඳහා වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත්, කෙසේ වෙතත් අද වන තෙක් මෙම ඉල්ලීම ඉටු නොවී නොමැති තත්ත්වයක් තුළ විශේෂයෙන්ම සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සහ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධව මට පෙන්ලා දීලා තිබෙනවා මේ ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රයේ බොහෝ වැඩ කටයුතු අඩපණවීමක්, ඒ වගේම ඒ අයගේ මානසික තෘප්තිය පහත වැටීමක් සිදු වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ගරු අමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු කරමින් මම පහත සඳහන් ප්‍රශ්න අහනවා. ග්‍රාම නිලධාරී තනතුර සඳහා නව සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වත්මන් ප්‍රගති කුමක්ද? මෙතරම් කාලයක් මේ සඳහා වැය කිරීමට බලපා ඇති හේතු මොනවාද? ඒ සඳහා තව කොපමණ කාලයක් ගත වෙනවද? 6/2006 වැටුප් සංශෝධනයට අනුව නියමිත වැටුපේ පිහිටවීමේදී කාර්යාලගතව හා ශ්‍රේෂ්ඨගතව කටයුතු කරන ග්‍රාම නිලධාරීවරුන්ගේ නොගැලපෙන වැටුප් කාණ්ඩයක පිහිටුවා ඇති බව රජය පිළිගන්නේද? එසේනම් ඉදිරියේදී නිවැරදි වැටුප් කාණ්ඩයේ පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද? වර්තමානයේ ශීඝ්‍ර ලෙස ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ග්‍රාම නිලධාරීවරුන්ට සිය වසමේ ශ්‍රේෂ්ඨ රාජකාරී කටයුතු වල නිරත වීමේදී ලබා දෙන ගමන් වියදම් දීම නව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවට පෙන්වා දීලා තිබෙනවා. වත්මන් තත්ත්වයේ තුල එම දීමනාව ප්‍රමාණවත් නොවන බව රජය පිළිගන්නේ. එසේනම් ඉදිරියේදී ඒ සඳහා ප්‍රමාණවත් දීමනාවක් ලබා දීමට කටයුතු කරන්නේ. මේ ප්‍රශ්නයත් සමග ගරු සභානායකතුමාගේ අවසර ඇතිව මම ඉල්ලීමක් කරනවා. දැන් මේ උදේවරුවේ අපේ කතික සිරු දෙනාටම අහිමි වෙන වෙලාව දිවා භෝජන අවස්ථාවෙන් ඒක අවස්ථාව ඒ පැය අපිට ලබා දෙන්න ඔබතුමාගේ එකගත්වය තුළ හොඳමයි. බොහොම ස්තුතියි. තව එක අමතර ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්නට ඕන. ඇත්තටම ඇමතිතුමා, අද රටේ ජනතාවට මේ විදුලි මිල වැඩි කිරීම දරා ගන්න බැරි තත්ත්වයකට අද බිහි වෙලා තිබෙනවා. දැන් ඕකේ පීඩනය වැඩියෙන් මෙන්නේ බිල නිවසට ලැබෙන අවස්ථාවේ. ඔව්, ඒ නිසා අපි දන්නවා දුෂ්කර තත්ත්වයක රටම තියෙන්නේ. නමුත් මේ තත්ත්වය තුළ මේ මිනිස්සුන්ගේ කරපිට පැටවෙන මේ දරිද්‍රතාවය, අසහනය, පීඩනය, මේවට යම් විසඳුමක් අවශ්‍යයි. ඒ වගේම මේ විදුලි බිල වැඩි කිරීම ඇත්ත වශයෙන්ම ජන සමාජයේ පුංචිම මනුස්සයට තමයි වැඩියෙන්ම වැඩිලා තියෙන්නේ. ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රය, සංචාරක ශේෂ්ත්‍රය. ඒ නිසා කරුණා කරලා මේ වැඩි කිරීම පිළිබඳව නැවතත් සලකා බලලා මිනිස්සුන්ට සහනයක් ලබා දෙන ආකාරයට මේ කාර්යය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
ලේකම් තුමගේ අහන්න බලන්න. අද නම් බැරි වෙනවලු කොමිටි සුඩක් තියෙනවා. ඔව් විපක්ෂණ සම්විධායක
යෝ මේ ගරු සභානායකතුමා කලින් යෝජනා වෙලා තිබ්බා අඩු ආදායම ලාභීන්ට දීම නවත් දෙන්න කියලා. ඔබතුමා දන්නවනේ කියන මේක ගැන පොඩ්ඩක් සලකලා බලන්න.
ගරු සභාපතිතුමනි 27-2 ප්‍රශ්නෙට ගරු විපක්ෂ නායකතුමාගේ පිළිතුරු දීමට මත්තෙන් එතුමාගේ 27-2 ප්‍රශ්නේ අවසාන යෙන් පසු අවධානයට යොමු කළා විදුලි බිලේ වැඩිවීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව අපි 29 වෙනි දින දිනක විවාදයක් දීලා තිනවා. ඊට අමතරව දැන්ට රිවයිස් බජට් එක අපි මේ න්‍යායපත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එතකොට 30-31-1-2 බොහෝ දුරට ඒ රිවයිස් බජට් එකේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වලට සහන ලබා දීමේ වැඩපිළිවෙලකුත් දැන්ට සාකච්ඡා කරමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් ඔබතුමා අද අවධානයට යොමු කරපු කාරණය විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන යම් පියවරක් ගන්න කටයුතු කරමින් පවතී. ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් මතු කරන ලද 27-2 ප්‍රශ්නයට පිළිතුරු ග්‍රාම නිලධාරී තනතුර සඳහා ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම හා වෙනම සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2020 පෙබරවාරි 6 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ග්‍රාම නිලධාරී සේවය වෙනම සේවාවක් ලෙස ස්ථාපනය කිරීමට ප්‍රතිපත්තිමය කරුණක් ලෙස සලකා කටයුතු කිරීම අමාත්‍ය මණ්ඩලයේ විසින් අංක AMP 19-2805-114-0078-78 අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමත කර ඇත. ඒ අනුව එම සේවාව සඳහා යෝග්‍ය වැටුප් ව්‍යුහයක් සඳුනා ගැනීම හා සලකා බැලීම සඳහා 2020-10-23 දින ඇතිව ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කර ඇත. එම සභාවට යොමු කිරීමෙන් පසුව පසුගිය වසර 2 පමණ කාලයක් ගත වීමෙන් පසු ග්‍රාම නිලධාරීන් වෙත ව්‍යවස්ථාපිතව පැවරී ඇති රාජකාරිවල වසර 2 ප්‍රායෝගික භාවිත අවස්ථාවන් පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත. ඒ අනුව දිස්ත්‍රික්ක 10 දිස්ත්‍රික් ලේකම්වරු වෙතින් තොරතුරු කැඳවා එම වාර්තා සකස් කරමින් පවතී. ජාතික වැටුප් කොමිෂන් සභාව මගින් නිරීක්ෂණ ලබා දීමෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සේවා ව්‍යවස්ථාව සඳහා අවසන් අනුමැතිය ලබා දෙනු ලැබේ. ඒ අනුව එම කාර්ය සඳහා ආයතන කිහිපයක් සම්බන්ධ නොවෙමින් ඒ සඳහා ගතවන කාලය නිශ්චිතව පැවසිය නොහැක. 2006-2006 වැටුප් සංශෝධනය අනුව නියමිත වැටුපේ පිහිටුවීමේදී කාර්යාලගතව හා ක්ෂේත්‍රගතව කටයුතු කරන ග්‍රාම නිලධාරීන් නොගැලපෙන වැටුප් කාණ්ඩයක පිහිටුව ඇති බව රජය පිළිගන්නේද? එසේ නම් ඉදිරියේදී නිවැරදි වැටුප් කාණ්ඩයේ පිහිටීම සම්බන්ධයෙන් රජය ස්ථාවරයේ කුමක්ද? පිළිතුර 2006 අයවැය යෝජනාව අනුව රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රතිවගත කිරීම යටතේ නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 6/2006 අනුව නිලධරින් කාණ්ඩ කිරීමේදී ග්‍රාම නිලධාරීන් තාක්ෂණික නොවන කණ්ඩ 1 යටතේ වර්ග කර ඇති අතර එම කණ්ඩය සඳහා MN 2/2006A යන පොදු වැටුප් කීතේ ලබා දී ඇත. යෝජිත නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව මගින් MN 5/2006 වැටුප් කීතේ යෝජනා කර ඇත. කෙසේ වුවද නව සේවා ව්‍යවස්ථාවට අදාළ වැටුප තීරණය කරනු ලබන්නේ ජාතික වැටුප් කොමිෂන් සභාව මගිනි. 3. වර්තමානයේ සීඝ්‍ර ලෙස ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ග්‍රාමධාරි වරුන්ට සිය වසමේ ක්ෂේත්‍ර රාජකාරී කටයුතු නිරුක්තීමේදී ගමන් වියදම් දීමනාව ක්‍රිස්තියානි ප්‍රමාත් නොවන බව පෙන්වා දී ඇත. එම නිසා ඉදිරියේදී ඒ සඳහා ප්‍රමාණවත් දීමක් ලබා දීම සම්බන්ධයෙන් යන ප්‍රශ්නයේදී ගමන් වියදම් සඳහා මේ වන විට දැනටමත් වසම තුල මාසිකට රුපියල් 600ක උපරිමයකට යටත්ව හා වසමින් පිට රුපියල් 1000ක උපරිමයකට යටත්ව ගෙවීම කරනු ලබයි. ඉදිරියේදී සිළුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ග්‍රාම නිලධාරීන් පමණක් නෙවෙයි ක්ෂේත්‍ර නිලධාරී සේවයේ යෙදෙන තවත් නිලධාරීන් කීප දෙනෙක් සිටිනවා. ඒ සිළු දෙනාමෙන් ගමන් වියදම් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කටයුතු කරනු ලැබේ. ගරු කථානායකතුමනි, මේ ග්‍රාම නිලධාරීන්ගේ සේවාව 1962 වෙනසකට භාජනය වුණා. ඒ සිවිල් සේවය රාජ්‍ය පරිපාලන සේවය බවට පරිවර්තනය වීමේදී ඊට පස්සේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශක්තිමත් කළා ඒ ආකාරයෙන් කටයුතු කළා. හැබැයි මේ හැම එකකම අවසානයේ බිම්මට්ටමේ රජයේ නිලධාරියා වෙන්නේ ග්‍රාම නිලධාරියා. ඔහුට මැතිවරණ රාජකාරී, ලයිස්තු සකස් කිරීම, යම් ආපදාවකදී ඒකට සම්බන්ධ වීම, ක්ෂේත්‍ර රාජකාරී, විශාල රාජකාරී ප්‍රමාණයක් තියෙනවා. දැනට යොදාගත් ක්‍රමවේදයක් අනුව කාර්යාලවල පවා සමහර තැන්වල පහසුකම් නැහැ. අපි දන්නවා මේක කාලාන්තරයක් තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ පිළිබඳව මමත් කලක් මේ අමාත්‍යංශයේ කටයුතු කරද්දී සාකච්ඡා පවත්වලා යම් යම් එකඟතාවයන් වලට ආවා. ඉතින් ඔබතුමා මේ ප්‍රශ්නේ මතු කරපේක හොඳයි. මේ නිලධාරීන් දැන්ට පුරප්පාඩු සංඛ්‍යාවකුත් තියෙනවා. අපේ රටේ ග්‍රාම සේවා වසම් 14,025ක් තිබෙනවා. ඒකට දැන්ට දැනට ඒකට ප්‍රමාණවත් නැහැ. තව පිරිසක් බඳවා ගන්නටත් තිබෙනවා. ඉතින් ඒක නිසා මේ සීලු කරුණු සලකා බලලා ඉදිරි කාලය තුළදී රාජ්‍ය පරිපාලන සුදේශකත්ව අමාත්‍යංශය මගින් මේ සීලු කරුණු සලකා බලලා ඒ අයට නිශ්චිත ස්ථානයක් ලබා දීම, ඊට පස්සේ ක්ෂේත්‍ර රාජකාරී ස්නාහ දීමනා වැඩි කිරීම, විශේෂම සේවා ව්‍යවස්ථාව. ඇත්ත වශයෙන්ම මම සම්පූර්ණයෙන්ම එකඟ වෙලා හිටියේ ඒ වෙලාවේ සේවා ව්‍යවස්ථාව මේ අනුමත කළ දෙන්න කැබිනට් එකටත් ගියා. කැබිනට් තීන්දුවකුත් තියෙනවා. ඊට පස්සේ වැටුප් කොමිසමත් රාජ්‍ය සේවා කොමිසමත් කියන දෙකේ එකතුවෙන් තමයි අවසාන තීන්දුව ගන්න වෙන්නේ.
ගරු ඇමතිතුමනි, බොහොම ස්තුතියි සාධනීය ධනාත්මකව පිළිතුරු ලබා දීම ගැන. මේ ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රයේ බොහෝ දිනක වී තියෙන හැඟීම තමයි හැම දේශපාලන කණ්ඩායමක්ම විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ඒ අය වෙනුවෙන් කතා කරනවා. නමුත් රාජ්‍ය බලය ලැබුණයින් පස්සේ, මම කියන්නේ පක්ෂභේදයෙන් තොරව, ඒ අය තුළ තියෙන හැඟීම කවුරු ආණ්ඩුවට ආවත් ඒ පොරොන්දු ඉෂ්ට කරන්න නැහැ කියන අදහසයි සිටින්නේ. ඉතින් දැන් ඔබතුමා දන්නවා අවුරුදු දෙකහමාරක් තුනක් මුළුල්ලේ මේ රජය යන්නේ වැරදි මාවතේ. මං හිතන්නේ අපි ගෙනියන්න ඕනේ රටත්, ජනතාවත්, පොදු ජනතාවත්, ග්‍රාම නිලධාරිනුත් ජය මාවතක ගෙනියන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ හැමදාම දේශපාලනයේ සිදුවුණු ඇඳවිල්ලෙන් ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රයට රටේ ජනතාවත් ඉවත් කරලා, ඒ අයට ඔබතුමන්ලට තමයි රාජ්‍ය බලය තිබෙන්නේ, කරුණාකරලා පුළුවන් ආකාරයට, මම දන්නවා මේ වෙලාව දුෂ්කර වෙලාවක්, පුළුවන් ආකාරයට ඒ අයගේ ඉල්ලීම් වලට සවන් දීලා යම්කිසි පියවරක් ගැනීම, ඒ ඉදිරි පියවර තැබුවොත් ඒක හොඳයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ස්තුතියි.
ඔම ස්තුතියි. මේ ඇත්ත වශයෙන්ම මම නම් මේකට මැදිහත් වුණේ විපක්ෂයේ ඉන්නකොට නෙවෙයි, රජයේ ඉන්නකොට. රාජ්‍ය පරිපාලන ස්වදේශකත්ව අමාත්‍යවරයෙක් ටික කාලයක් වැඩ කරද්දී තමයි මේකට මම අවතීර්ණ වුණේ. ඉතින් ඒ මතයත් එක්ක ඉන්නවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒක නිසා ඒ කිසිදු ભેදයකින් තොරව ඒ ඉල්ලීම් සාධාරණ ලෙස අපි හිතනවා ඒකට අවශ්‍ය උසුම ලබා දෙන්න රාජ්‍ය පරිපාලන සුදේශකත්ව අමාත්‍යංශය කටයුතු කරනවා ඇති.
යෝජනා අංක 2 සභානායකතුමා, අංක 1.
ගරු කථානායකතුමනි, අපි බිස්නස් කමිටියේදී යෝජනා කළා එකඟ වෙච්ච ආකාරයට සහ පක්ෂනායකින් අතරත් පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්වාන සහ 22 අගෝස්තු 9 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණද, රැස්වීම පැවැත්වෙන කාලය අද දින පූර්ව 10 සිට අපරභාග 12:00 දක්වා 1:00 සිට 4:00 දක්වා දිය යුතුය, පූර්ව භාග 10ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතුය, 4:00 කථානායකතුමා ප්‍රශ්නේ නියුම් සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය. නමුත් මම මේ අවස්ථාවේදී අපේ විපක්ෂයේ සංවිධායකතුමාගේ එකඟතාවය ඇතිව දිවා අද දිනේ විවාදයේදී දිවාහාරය නොමැතිව පවත්වාගෙන යාමටත්, ඒ වගේම සවස 4:30 වෙනුවට 5:30 දක්වා කාලය දීර්ඝ කිරීමටත් මේ අවස්ථාවේදී යෝජනා කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 2 සභානායක
ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි. යෝජනා
අංක 2 එකඟද?
ආයි.
යෝජනා අංක 3 ඉදිරිපත් කරනවා ගරු කථානායක.
සභාව එකඟද?
යෝජනාංක 4 ඉදිරිපත් කරනවා ගරු කතා.
සභාව එකඟද?
යෝජනාංක 5 ඉදිරිපත් කරනවා ගරු කතා නැහැ.
සභාව එකඟද?
යෝජනාංක 6 ඉදිරිපත් කරනවා ගරු කතා නැහැ.
සභාව එකඟද?
යෝජනාංක 7 ඉදිරිපත් කරනවා ගරු කතා නැහැ.
සභාව එකඟද?
යෝජනාංක 8 ඉදිරිපත් කරනවා ගරු කතා නැහැ.
සභාව එකඟද? යෝජනාංක 9 කුමාර වෙල්ගම් මැතිතුමා.
ගරු කතා නායකතුමනි, රයිගම්පුර ප්‍රජා සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් හිටුම්පත මම ඉදිරිපත් කරමි.
ස්ථිර කරන්න. දොළොවත්ත මන්ත්‍රීතුමා ප්‍රේමනාත් දොළොවත්ත මන්ත්‍රීතුමා
සියනේ කතිකාව නාලක ගුඩිහව පදනම සංස්ථාගත කිරීමේ පනත පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
ප්‍රේමනාත් දොළොවත්ත ගරු මන්ත්‍රීතුමා විසින් කරන ලද යෝජනාව මා විසින් ස්ථිර
කරනවා. මදුර විතානගේ මැතිතුමා
කතානායකතුමනි ශ්‍රී ලංකා බදු කරන කාර්යායතන සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න. විස්තර කරන්න.
ගරු මදුර විතානගේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ ලද පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධ යෝජනා විස්තර කරනවා.
යෝජනා අංක 1 ප්‍රධාන කටයුතු ආරම්භයේ
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට එකඟ වී
තිබෙනවා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2022 අගෝස්තු මාස 29 සඳු දින පෙරවරු 9:30 දක්වා කල් තිබිය යුතුයි යෝජනා කර.
ආශාර්ද හර්ෂද් සිල්නා විවාදය ආරම්භ කරනවා.
ගරු කතානායකතුමනි, අද අපි මේ විවාද කරන්නේ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්. 3 දවසේ දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් වැදගත් අදහස් කිහිපයක් මම මේ සභාවේ මගේ ගරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිස, රටේ දැනගැනීම පිණිසත් කතා කරන්න කැමැති. අපි ඉන්න විශාල ආර්ථික අර්බුදය තනි කෙනෙක්ට ගොඩ ගන්න බෑ. ඒකට කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. හරි දේ කරන්න වෙනවා. ඉතාමත්ම බැරාරුම් වැඩ කටයුත්තක් තමයි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතාමත්ම සැලසුම් සහගත වෙන්න ඕනේ, වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක තමයි කතානායකතුමා මම ඇතුළු කණ්ඩායමක් දිගින් දිගටම මේ රටේ සර්වපාක්ෂික කෙටි කාලීන අවම වැඩපිළිවෙලක් සහිත ආණ්ඩුවක් හෝ දැන් කියනවා පාලනයක් හෝ යම්කිසි එකඟතාවයක් ඇති කර ගත යුතුයි කියලා දැඩිවම කියා සිටියේ. ඒකට හේතුව මොකද්ද? මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් ගරු කතානායකතුමනි, අපිට ලෝකයේ විශ්වාසය දිනා ගන්න ඕනේ. මේක ජාත්‍යන්තරයත් සමග සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් නිසා ජාත්‍යන්තරයේ සහයෝගය නැතුව මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් බෑ. ඊළඟට දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රට තුල සිද්ධ කරන්න ඕනේ. ඒවා මේ තෙල් මිල වැඩි කිරීම හෝ එහෙමත් නැත්නම් ලයිට් බිල වැඩි කිරීම පමණක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි. ඉතාමත්ම පුළුල් සහ ඉතාමත්ම ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුවට මේ සියලු දේ කරන්න පුළුවන්ද කියන එක. මේක තව රාජපක්ෂ කණ්ඩායමක් එකම කාඩ් කුට්ටමේ කොළ ටික අනලා නැවතත් ආණ්ඩුවක් පිහිටවලා වගේ දෙයක් තමයි මේ අවස්ථාවේදී නම් පේන්නේ. මේ ආණ්ඩුවට අත්වාසයෙන්ම සැබෑ ජන ප්‍රසාදයක් නැහැ. ඒක මගේ මතය නෙමෙයි, මේ රටේ බහුතරයක් විශ්වාස කරන දේ. ඔබට මතකද ගරු කතානායකතුමා, අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ ඇතුළෙත් එළියෙත් නිල නොවන අවස්ථාවල සාකච්ඡා කරනකොට ඔබ මගෙන් ඇහුවා මේ රුපියල සම්බන්ධයෙන්, මේ රුපියල මේ ආගානට තියාගන්න පුළුවන්. මං කෝ එක කරන්න බෑ කතානායකතුමනි, මේක කෘතිමයි. රුපියල 200 තියාගන්න බෑ. ඒක මිත්‍යාවක්, ඒක බොරුවක්. ඒ නිසා ටික දවසකින් මේ රුපියල කඩාගෙන වැටෙනවා. 200 ඉඳලා අද රුපියල ඩොලරයකට සාපේක්ෂව 400ටත් එහා ගිහිල්ලා තියෙනවා කළු කඩේ. බැංකුවල 370 විතර ගන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයක්. ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුවත් කෘතිම ආණ්ඩුවක්. මේ ආණ්ඩුවත් අල්ලන් ඉන්නේ ඇත්ත ජන ප්‍රසාදයක් ජනවරමක් නැතුව. මේ ආණ්ඩුවත් වැටෙනවා. රුපියල අල්ලගෙන හිටියා වගේ තමයි මේ ආණ්ඩුව අල්ලන්නේ. ජනතාවට පෙන්නනවා ඔව් අපි ශක්තිමත්, අපිට ජනතා ප්‍රසාදය තියෙනවා, නමුත් එහෙම නැහැ. අත වශයෙන්ම මේ ජනතා මතයක් නැති ආණ්ඩුවේ රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කියලා කිව්වොත් මං හිතන්නේ ඒක වැරදි නැහැ. හැබැයි මම පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පත්වීම විවස්ථානුකූලයි. ඒකට අපිට නැහැ කියන්න බෑ. අපිට හැමදාම ජනාධිපතිලා අගමැතිවරලා පන්නන්න හැකියාවක් නැහැ. ඒ අපි හැම විටම විවස්ථාව ඇතුලේ වැඩ කරන්න ඕනේ. එතුමා පත්කරේ විවස්ථාව ඇතුලේ. නමුත් ඒ ඡන්ද 134ක් ලබා ගැනීම කෘතිම දෙයක්. ඒතර විවස්ථාව ඇතුලේ කෘතිම වැඩපිළිවෙලක් හරහා ජනතා ප්‍රසාදය නැති විදියට තමයි එතුමා තෝරාපත් වෙලා තියෙන්නේ. නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකට සැබෑ පිළිගැනීමක් තියනවාද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට මේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කොහොමද අවශ්‍ය විශ්වාසය දිනාගන්න? හරි, ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. තාම මේ වැඩේට අපි අත ගහලත් නැහැ. ජනාධිපතිතුමා ළඟදී කිව්වා අර ලසාඩ් ඉක්වඩෝ රටෙන් ඉගෙන ගත්ත පාඩම තමයි චීනෙන් තමයි මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ පටන් ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ චීනේ ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙච්ච නැති නිසා මාස 18ක විතර ප්‍රමාදයක් වුණා. ඉක්වඩෝ රට තවදුරටත් වැටුණා. හැබැයි දැන් තාම ඒ සාකච්ඡා ආරම්භ කරලත් නැහැ. අද බොහෝ පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාඨයේ තියෙන්නේ චීනය සහ ඉන්දියාව සහ ලංකාව අතර මේ අද හෙට පැන නගින මේ තියෙන ප්‍රශ්නය ගැන මේ නැවත් සම්බන්ධය. එතකොට නමුත් විශ්වාසයක් නැති ආණ්ඩුවකට ඒ ජාත්‍යන්තර ගැටලුව විසඳා ගැනීම කෙසේ වෙතත් දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නේ කොහොමද? ඒක කරන්නේ කොහොමද? හරි, ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ කතාව ඇත්ත නෙමෙයි කියලා. නමුත් යම් යම් තැන්වල මේක සාකච්ඡා වෙලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා කියනවා ඔව් අපිට දැන් හදිසි නීතිය පවත්වගෙන යන්න ඇත්ත වශයෙන්ම අවස්ථාවක් නැහැ. දැන් අරගලය ඔය ප්‍රචණ්ඩත්වයේ ඉවරයි. නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම සඳහා හදිසි නීතිය පවත්වගෙන යන්න වෙයි කියලා. ඒකෙන් මොකද අදහස් කරන්නේ? ඒකෙන් අදහස් කරන්නේ ජනතාව ප්‍රතිසංස්කරණ වලට සූදානම් වුණේ නැත්තම් ජනාධිපතිතුමා කියන්නේ හදිසි නීතිය දාලා මේ ප්‍රතිසංස්කරණ කරනවා කියලාද? මම මේ ප්‍රශ්නේ තුමාගෙන් අහනවා. ජනතාව බය කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ කථානායකතුමා. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. එහෙම වුණත් නැවතත් ගැටලුකාරී තත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා විකල්පය තමයි ජනතාව සමග එකතු වෙලා ජනතාවගේ ඒක ඇත්ත කියලා මේ ප්‍රතිසංස්කරණ කරන්න ඔවුන්ව එකඟ කරගන්න එක. ඒක තමයි මම දිගින් දිගටම කියන්නේ. අපි අවංක වෙමු. කෙටි කාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලක්, පොදු වැඩපිළිවෙලක් අපි ඒකට එකඟ වෙමු. ඇයි අපිට බැරි? නමුත් කොමේ අවංකකම? කොමේ අවංකකම? සර්වපාක්ෂික මේ සර්වපාක්ෂික රජයක් ගැන මම කතා කරේ ගරු කථානායකතුමනි, මට ගිහිල්ලා ඇමතිකමක් ගන්න නෙමෙයි. දේශීය විදේශීය විශ්වාසය දිනා ගන්න පුළුවන් කණ්ඩායමක් හදා ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් සකස් කරන්න. ඒකයි මං කිව්වේ. අද අවශ්‍යතාවය අපි කවුරුත් දන්නවා. ගරු කතානායකතුමා, ඔබතුමාට මතක ඇති 2020 නොවැම්බර් මාසේ අපි සැප්තැම්බර් වාගේ තමයි පාර්ලිමේන්තුවට ආවේ. පළවෙනි ආර්ථිකය පිළිබඳව කරපු විග්‍රහයේදී අයවැය සම්බන්ධයෙන් අපි පැයක කතාවක් කරා. කරලා කිව්වා ඔබලා යන මේ මාර්ගය වැරදි, මේ මාර්ගය නිවැරදි කරගන්න. අපිට අද ජාත්‍යන්තර මූල අරමුදල සමග සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් අපිට ගොඩින් මේ ප්‍රශ්නේ බේරගන්න පුළුවන් කියලා කිව්වා. IMF එක කියන්නේ කැත වචනයක් නෙමෙයි කියලා මම උදාහරණ පාවිච්චි කරලා මෙතන පෙන්නලා කිව්වා. මං කිව්වා WD ලක්ෂ්මන් මහාචාර්යතුමා මහ බැංකුවේ අධිපති හැටියට මේ යන ගමන වැරදි, මේක යන්න බෑ. PB ජයසුන්දර ලේකම්තුමා මේ ගෙනියන ගමන වැරදි. මුදල් ඇමතිවරයා, ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා මේ කරන දේ වැරදි. ඒක කිව්වා, කිසි කෙනෙක්ට කියන්න බෑ කිව්වේ නෑ කියලා. මේ පාර්ලිමේන්තුවේ අපි තමයි ඉස්සෙල්ලම මේක ගැන සඳහන් කරේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා හැටියට මාස 6කට විතර පස්සේ ඇවිල්ලා ඔහුත් ඒ ගැන සඳහන් කරා. අපි දෙන්නම කිව්වා. සමහරු කිව්වා ඇත්ත කතා කරන්න මම බය නැහැ හර්ෂා, ඇයි ඔය IMF කියන වචනේ පාවිච්චි කරන්නේ? ඔක පාවිච්චි කරන්න එපා. දේශපාලන කරනකොට ඔවා කියන්න එපා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි, එදා අපිට හිනහ වෙච්ච කට්ටිය දැන් කියනවා ඔව් අපිට වැරදුනා, අපි දැන් අලුතෙන් ඒ ඔබතුමාලා හිටපු තැනට එන්න සූදානම් කියලා අඬනවා. අද මම නැවතත් කියනවා ගරු කතානායකතුමනි, ඔය යන්න යන ගමන වැරදි. මේ යන්න හදන ගමන තනිකර ස්වර්ණපාක්ෂික කියලා බෝඩ් එකක් ගහලා තමන්ගේ කණ්ඩායමක් විතරක් එකතු කරගෙන යන ගමන වැරදි. අපිට ඒ ගමනේ ගියෝතින් නැවතත් මාස 6කින් ඇවිල්ලා මෙතන මේ කතාවම කරන්න සිද්ධ වෙනවා. අපිට ජාත්‍යන්තරයෙන් සහ දේශීයව ලබාගත හැකි සහයෝගය ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි ස්වර්ණපාක්ෂික වැඩපිළිවෙලක් හදමු කතානායකතුමනි. මම අවංකව හදවතින් ඉල්ලන්නේ අපි කෙටි කාලීන පොදු වැඩපිළිවෙලක් තියෙනවා. මම සභාගත කරන්න කැමති ගරු කතානායකතුමා, නායකුලේ මිදීම සහ අන්තර් තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් වෙන වැඩසටහන කියලා අපි දලසලහ පෙරුම මැතිතුමාව ජනාධිපති කිරීමේ උත්සාහයේදී පක්ෂ, ඔහු සමග එකතු වෙලා හිටපු පක්ෂ සියල්ලම එකතු වෙලා මට බාර දුන්නා සභාපතිත්වය. ආර්ථික අනුකමිටුවක් හදලා ඒ ਸਰවපාක්ෂික වැඩපිළිවෙල සමග ඒ වැඩපිළිවෙලක් හදාගන්න කියලා. ඒ වැඩපිළිවෙල මෙතන තියෙනවා. මේ වැඩපිළිවෙල ඇත්ත වශයෙන්ම මම මාස ගාණක් ඊට කලින් සාකච්ඡා කරලා නිර්මාණය කරපු දෙයක්, අනිත් පක්ෂවලට ලබා දීපු දෙයක්. මේකේ තියෙනවා අපි මොකද කරන්න ඕනේ කියලා. මේක කෙටියෙන් මම සමරයිස් කරලා තියෙනවා කොටස් 10කට. මොනවද මේකේ තියෙන එකඟ විය හැකි කාරණා? මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම ලයිස්ට් එක විතරක් කියන්න. ණය අර්බුදය කළමනාකරණය කිරීම, මූල සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍යාංශ කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගිතාව, වෙළඳාම කර්මාන්ත කෘෂිකර්ම සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණය, ශක්තිමත් සමාජ ආරක්ෂණ දාලය සහ විනිවිදභාවය සහ වගකීම කියලා. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු දෙනාගේම එකඟත්වය තියෙනවා ගරු කතානායකතුමනි. එකඟත්වය තියෙන මේ වார்த்தාවක් ලියවිල්ලකගෙන මම මේ කතා කරන්නේ. ඒතර මේකට එකඟ වුණා නම් විපක්ෂයේ කට්ටියට දැන් කියන්න බෑ එදා අපිත් එක්ක කතා කරපු කට්ටියට දැන් මේ කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට අපි විරුද්ධයි කියලා. එහෙම කියන්න බෑ. ඒ නිසා අපි මේක සභාගත කරනවා. මේකට යමක් එකතු කරන්න ඕන. කරු ජාසූරිය මැතිතුමාගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් ඒ කණ්ඩායම මහාචාර්ය රොහාන් සමරජීව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අවුරුද්දක් විතර දේශපාලන පක්ෂවල සිවිල් සමාජයේ කොටස්වලට විද්වතුන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අවුරුද්දක් තිස්සේ කතා කරලා හදාගත්ත පොදු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ පොදු වැඩපිළිවෙල අපි මේකට අන්තර්ග්‍රහණය කරා. අන්තර්ග්‍රහණය කරලා අපේ අදහස් මේකට දැම්මා. එතකොට මේක ඉතාමත්ම වැදගත් සියලු පාර්ශවයන්ගේ එකමුතුව තියෙන ඔවුන්ගේ පිළිගැනීම තියෙන ලියකියවිල්ලක් හැටියට මම විශ්වාස කරලා ඔබට මේක සභාගත කරනවා මේ රටේ සියලු දෙනාට දැනගන්න. එතකොට මේ කෙටි කාලීන වැඩපිළිවෙලට එහෙමනම් ඒ ජාත්‍යන්තර සහය අපිට ගන්න පුළුවන් වෙයි. මොකද රජයෙන් තාම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. අපි තාම දැක්කේ නැහැ. ගරු ජනාධිපතිවරයාගේ කතාව, ඒ කතාවේ අඩංගු වුණා මොකද කරන්න ඕන කියලා. නමුත් වැඩපිළිවෙලක් නැහැ. මෙන්න වැඩපිළිවෙල. මේ තියෙන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල පිළිගන්න පුළුවන් නම් අපිට සර්වපාක්ෂික රජයක් හදන්න පුළුවන්, ආණ්ඩුවක් හදන්න පුළුවන්, පාලනයක් හදන්න පුළුවන්. මේක තියෙනවා. මේක ආර්ථික විශේෂඥ විශ්ලේෂණය කරලා තියෙනවා. සමාජය විශ්ලේෂණය කරලා තියෙනවා. එහෙමනම් අපිට මේක පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලක් කියලා මම ඉදිරිපත් කරනවා. මේකට විවේචන තියෙනවා නම් පොදු පෙරමුණේ, පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ ඒව ඉදිරිපත් කරන්න. අපි සාකච්ඡා කරමු. නමුත් වැඩපිළිවෙලක් තියෙනවා. ආණ්ඩුවට නැති වැඩපිළිවෙල අද විපක්ෂයෙන් ඉදිරිපත් කරනවා මේ රජයට මේ ප්‍රශ්නෙන් ගොඩදා ගන්න. මෙන්න වැඩපිළිවෙල. මේකත් එක්ක විරුද්ධ නම්, මේකට විරුද්ධ නම් අපිට කියන්න. ප්‍රථම අවස්ථාවේ මං හිතන්නේ ඉතිහාසයේ මෙවැනි ආර්ථික අර්බුදයක වැටිලා ඉන්න රටක විපක්ෂය ඉදිරිපත් කරනවා වැඩපිළිවෙල. කරු කතා නායකතුමනි, විපක්ෂය ඉදිරිපත් කරනවා අද වැඩපිළිවෙල. එහෙමනම් අපිට ભેදයකින් තොරව මේ වැඩ කටයුතු වල සහභාගී වෙමු. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව දැන් මේ මම මෙහෙම කිව්වට ඇත්ත වශයෙන්ම මහ පොළොවේ දේශපාලන කණ්ඩායම් තුල මොකද වෙන්නේ? අපි යෝජනා කරපු වැඩපිළිවෙල වෙනුවට මං කියන්නේ දේශපාලන වැඩපිළිවෙල, මෙතන තියෙන්නේ ආර්ථික වැඩපිළිවෙල. පරණ කණ්ඩායමම ආයේ අර මං කිව්ව වගේ කාඩ් එක රීෂෆල් කරලා නැවතත් ඇමතිකම් ගන්න බලාපොරොත්තුෙන් කටදිව මැදගෙන ඉන්නවා කියලා පත්තරවල තියෙනවා. පත්තරවල තියෙනවා පොර කනවලු ඇමතිකම් ගන්න. විශාල පෙරලියක් තියෙනවලු. ඇමතිකම් 30ක්ද 40ක්ද රාජ්‍ය ඇමතිත් එක හදනවලු. එහෙම හදන්න පුළුවන්ද කරු කතා නායකතුමනි? මේ අවස්ථාවේ ඔබතුමා පිළිගන්නවද? හරි. ඉතින් ඒ නිසා රට වෙනුවෙන් මම යමක් යෝජනා කරා. නමුත් දැන් සමහරු කියන්න හදනවා මම මේ කරේ මහලි බොරුවක්, රට වෙනුවෙන් නෙමෙයි, මේ මම ඇමතිකමක් ගන්න වැඩ කටයුත්තක් යෝජනා කළා. එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. හරි. මම ආණ්ඩුවට ගිහිල්ලා රට ගොඩ දාන්න පුළුවන් කියලා සමහරු කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ. සුපර්මෑන්ලා මේ ලෝකේ මේ රටේ නැහැ. මම මේ කතාව පටන් ගන්නකොට කිව්වේ කෙනෙක්ට මේක කරන්න බෑ. මේකට කණ්ඩායමක් වැඩපිළිවෙලක් සහ අවංකභාවයක් ඕනේ. ඒ නිසා ගරු කතානායකතුමනි දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම නැවතත් අවධාරණය කරන්නේ හරි කණ්ඩායමක්, හරි ක්‍රමවේදයක් සහ අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල තියෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මම අවංකව අදහස් ප්‍රකාශ කරා. ඒවත් බොහෝ තැන්වල මාධ්‍යයේ වෙබ්සයිට් වල නොයෙකුත් විදිහට අර්ථකථනය වුණා. ඔහුත් එක්ක මම සුහදව සාකච්ඡා කරන ඡායාරූප පත්‍රවල, මීඩියාවල දාලා නොයෙකුත් මීම්ස් හදලා තිබුණා. ඒවල කිසි ප්‍රශ්නයක් නැහැ. මට කිසිම කෙනෙක් එක්ක පුද්ගලිකම අවමනාපයක් නැහැ. මම දේශපාලනයේ කිසි දවසක කිසි කෙනෙක්ට මඩ ගහලත් නැහැ, මඩ ගහන්නෙත් නැහැ. මගේ දේශපාලනේ එහෙම එකක් නැහැ. අපිට ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා. එච්චරයි. එහෙමයි මම විශ්වාස කරන නූතන දේශපාලනයේ සිද්ධ විය යුත්තේ. ඉතින් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක එකඟයි. අයි මම බය වෙන්න ඕනේ නැහැ ඒක කියන්න. මම ලැජ්ජ වෙන්න ඕනේ නැහැ ඒක කියන්න. මම විපක්ෂයේ හිටියට මට ඒක කියන්න ශක්තියක් තියෙනවා. මම කවු කොන කෙනෙක් ඉස්සරහා කියනවා මම පිළිගන්නවා. ඒක පිළිගන්නවා. හරි. අපි නූතන ශ්‍රී ලංකාවක් හදන්න ඕනේ. මම ඔහුගේ කියපු දේ මගේ වචනේ නැවත කිව්වොත් එහෙම මෙන්න මෙහෙමයි. දැනුම හා තාක්ෂණය මත පදනම් වෙච්ච ඉහළ තරඟකාරීත්වයක් ඇති සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕනේ. ඉන්දියානු සහ ඔහු එකතු කරපු පැසිෆික් සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට. ඕක තමයි ඇත්ත වශයෙන්ම මේ රට දියුණු කරන්න තියෙන මේ 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 වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, මම මේක මොකද කියන්නේ මෙහෙම. 2010 මම ඉවර කරනවා. 2010-14 කාලේ අපි විපක්ෂයේ ඉන්නකොට අපි ඔක්කොම එකතු වෙලා වාඩි වෙලා මේක ලිව්වේ. අපි මූලිකත්වයේ අරගෙන ලිව්වට අද ජනාධිපති එදා විපක්ෂයේ අපේ නායක හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තුමා, සජිත් ප්‍රේමදාස මහත්තුමා, අපේ සියලු කණ්ඩායම අපි මේකත් එක්ක එකඟ වුණා. 2015-19 කාලේදී අපිට මේක කරන්න බැරි වුණා. ඇයි බැරි වුනේ? සමා වෙන්න මම වැරද්දක් කියනවා නෙමෙයි. අද ආණ්ඩුවේ ඉන්න කට්ටිය මේක කරන්න දුන්නේ නැහැ. මේ රට ලෝකෙට එකතු කරන්න දුන්නේ නැහැ. රට වටේට තාප්ප බඳින්න ඕනේ කියලා කිව්වා. ඔබතුමා විශ්වාස කරන්න, මම බන්දුල ගුණවර්ධන ඇමතුමාත් එක්ක, මම මේ තරහකට නෙමෙයි කියන්නේ, ඔහු මාගේ මිත්‍රයා. ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතුමාත් එක්ක මං හිතන්නේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක්, මට නම මතක නැහැ මොකද්ද කියලා. කොච්චරනම් වාද විවාද කරාද සිංගප්පූ වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්. ඒක නැති කරන්න කිව්වා. ඒක ඉරලා විසි කරන්න කිව්වා. ලංකාව ලෝකෙට එකතු කරන්න ඕනේ නැහැ කිව්වා. ලංකාව බිල්ලෝ මැව්වා. ඊට පස්සේ ලින්දේ ඉන්න ගෙම්බෝ ආගේ අපි හිටිය අන්තිමට බංකොලොත් වුණා. ඉතින් ඒ නිසා කතානායකතුමනි, අපේ සර්වපාක්ෂික ආණ්ඩුවකින් හරි මම මේ වැඩපිළිවෙලට එකතු වෙන්න සූදානම් නැහැ. මොකද එහෙම කරලා ප්‍රශ්නට විසඳුමක් නැහැ. මට ජනාධිපතිතුමා කිව්වා එන්න එකතු වෙන්න කියලා. මට ඇමතිවරු කිව්වා. මට ඇමතිවරු නොවන අධිසද්ධාතික පක්ෂයේ ඉහළ තලයේ ඉන්න පුද්ගලයෝ කිව්වා. ඊයත් කිව්වා. හැබැයි මම ඉන්නේ එතන නෙමෙයි. මම ඉන්නේ අවංකවම සර්වපාක්ෂික වැඩපිළිවෙලක් නිර්මාණය කර යුතුයි කියන තැන. මම ඉවර කරනවා ගරු කතානායකතුමනි. මම උත්සාහ කරන්නේ මේ අවංක ඒ එකතුව කරන්න. එහෙම නැත්තම් වෙලාවකට ගරු කතානායකතුමනි, මට හිතෙනවා වෙලාවකට ගෙදර ගියා නම් ඉවරයි කියලා. කරන්න බැරි. හැබැයි මම ඒක කරන්නේ නැහැ. මොකද ජනතාවගෙන් ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න නම්, දේශීය විශ්වාසය දිනා ගන්න නම් අපිට මේ ගෙදර යවන්න ජනතාව බලන් ඉන්න පිරිසකට නැවත මේක දෙන එක නෙවෙයි කළ යුත්තේ. අර ජනතාව අරගලයෙන් බලාපොරොත්තු වෙච්ච දේ කරන එක. ඒ අර මජර දේශපාලන සංස්කෘතියෙන් අයින් වෙලා සැබෑ ලෙස රටට ආදරය කරන දේශපාලන සංස්කෘතියක් ගොඩනගලා මේ රට මේ අර්බුදයෙන් ගොඩගන්න කරන උත්සාහය. ඒ නිසා අවසන් කරන්නම්, පක්ෂ විපක්ෂ සුළු පිරිසකින් නිසි වැඩපිළිවෙලක් හරහා කෙටි කාලීන අපි සර්වපාක්ෂික ආණ්ඩුවක්ද, රජයක්ද, වැඩපිළිවෙලක්ද, ක්‍රමවේදයක්ද, පාලනයක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක හදාගන්න පුළුවන්. අපි කරමු. නමුත් මට පේන්නේ නැහැ ඒ දේ සිද්ධ වෙනවා. බැරි වුණොත් අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි කනගාටු වෙන්න ඕනේ. මං එක්කෙනෙක්ට නෙමෙයි කියන්නේ. මං කියන්නේ මේක සියලු දේශපාලන නායකයොන්ට. අපි නායකයෝ නෙමෙයි, දේශපාලන නායකයොන්ට ඇත්ත වශයෙන්ම වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී. ඒ වගකීම අත්හරින්න එපා කියලා මං ඇත්ත වශයෙන්ම ඉල්ලනවා. ඒ නිසා හැබැයි බැරි වුණොත් පාර්ලිමේන්තුවේ මං විශ්වාස කරනවා මුදල් කාරක සභාව අපේ නම් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට ඒ හරහා කළ යහකි යම් කිසි දායකත්වයක් කරන්න පුළුවන් නම් ඒක කරන්න සූදානම්. හැබැයි ඊට එහා යන්නවා මම ඉදිරිපත් කළා තියෙනවා නවීන නව්‍ය වැඩපිළිවෙලා. I call it innovative. I call it a special purpose vehicle. I call it a special office for economic revival. ඒ විශේෂ කාර්යාංශයක් හදන්න පුළුවන්. ඒ විශේෂ කාර්යාංශයේ ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ විශේෂඥ දැනුම තියෙන කණ්ඩායමකට විපක්ෂයේ ඉඳන් ඒකට එකතු වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය බලය අපිට මේ සංශෝධනයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ එක විනාඩි 15 වැඩකින් ඒ සංශෝධනයක් කළා අවශ්‍ය බලය ලබා දෙන්න පුළුවන්.
හරි බාර.
හරි. එතකොට අපිට කැබිනට් ඇමතිකම් නෙමෙයි. හැබැයි මේ රටේ ප්‍රශ්නෙට දායක වෙන්න, එළියට ගන්න, මේ විසඳුම හොයන්න දායක වෙන්න අවස්ථාවක් ලබා දෙන්න. හරි. ඉතින් ඒ නිසා මම ලෝකයට ආදර්ශයක් වෙමින් මේ ජනතා අරගලය කරපු සියලු දෙනා සමග ඉන්නවා. නමුත් අපි ප්‍රචණ්ඩත්වය හෙලා දකිනවා. ඒ දැන් ඒ ජනාලකරයෙන් බලාපොරොත්තු දේ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙම බැරි වුණොත් අපි සියලු දෙනාම ලැජ්ජා වෙන්න ඕනේ. එහෙම වෙලා මදි අපි කරගන්න බැරි වුණොත් අපිට මිනිස්සු නැවතත් අරගලය කරයි, අපි වෙලවලදායි, මේ පාර්ලිමේන්තුවේ තියෙන බලය සම්පූර්ණයෙන්ම අහිමි වෙලා යයි. I thank you honorable speaker for this time and I want to reiterate the fact that we still have an opportunity. It is the obligation, the responsibility of all political leaders to find a way out. And we are being honest. We are speaking from our hearts. We want to help. But provide a platform to do that. Be honest. Be genuine. Let us together save this country. Thank you very much.
Garu Katanakatumani. දැන්ට සති 10 කට විතර කලින් පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමා ඒ වගේම බිස්නස් කමිටියක පොරොන්දු වුණා කෝප් එකයි කෝපා එකයි මුදල් කමිටියයි විපක්ෂයට දෙනවා කියලා. ඒ පොරොන්දු ක්‍රියාත්මක වෙනවද ගරු කතානායකතුමනි?
ඒ
ක්‍රියාත්මක වෙනවද?
ඔව් ක්‍රියාත්මක වෙනවා.
ක්‍රියාත්මක වෙනවා. Thank you. Thank you.
ගරු කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා පහුගිය තුන්වෙනිදා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අපි පහුගිය 9වෙනිදා 10වෙනිදා අද තුන්වෙනි දවසටත් සාකච්ඡාවල් කරමු. ඒ සාකච්ඡාවල් වලදී හැමෝම කතා කරන්නේ අපි අවංක වෙමු, අපි විවෘතව කටයුතු කරමු, අපි එකහු වෙලා අන්තර් සමූ පක්ෂ එකහු වෙච්ච ආණ්ඩුවක් හදමු කියලා. මම හිතන්නේ අපි ගොඩාක් කතා කරනවා. හැබැයි අවංකව මේ වැඩේ ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය පසුපිම ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ආණ්ඩුව මේ වෙනකොටත් හදලා තියෙනවා. කරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සාරාංශය ගත්තම ප්‍රධාන කාරණා 50ක් මූලික කරගෙන එතුමා මේ රටට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා. මේ මූලික පදනම වෙලා තියෙන්නේ වර්තමානයේ රට තුල ඇතුළේ තියෙන ආර්ථික අර්බුදය මත උද්ගතය ඇති සමාජීය ගැටලු වලට විසඳුම් ලබා දෙන්න තමයි මේක අරමුණු කරන්නේ. විශේෂයෙන්ම විදුලි කප්පාදු අවම කිරීම, පෝරහිංගේ ජීවන වියදම, ගෑස් ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට මෙම වැඩපිළිවෙලේ ප්‍රමුඛතාවය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ ගැටලු විසඳන්න කෙටි කාලීන, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් මේ මගින් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ අපනයන ආදායම විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමටත්, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති නව නීති රීති සම්පාදනයටත් මෙහිදී විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. සංචාර කර්මාන්තය දියුණු කිරීමටත්, සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමටත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවධානය යොමු කරලා තියෙනවා. පෞතින ආර්ථික අස්ථාවරභාවයෙන් මේ රට ගොඩනගන්න නම් රට තුළ දේශපාලන ස්ථාවරයක් ඇති යුතුයි. රටේ දේශපාලන ස්ථාවරයක් ඇති වෙලා ස්ථාවර ආණ්ඩුවක් බිහි වුණොත් විතර අපිට මේ තියෙන අර්බුදවලින් ගොඩෙන්න ජාත්‍යන්තර වශයෙන් උදව් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ජනාධිපතිතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා, එහෙම නැත්නම් සර්වපාක්ෂික පාලන ක්‍රමයක් බිහි කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂ සමග මේ වෙනකොට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මේ සර්වපාක්ෂික ආණ්ඩුව, එහෙම නැත්නම් සර්වපාක්ෂික පාලන ක්‍රමයේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගැනීම සඳහා ජනතාවගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක්. රටේ ජනතාව කියන්නේ දැන්වත් එකතු වෙලා රට හදන්න කියලා. කොහොට්ටුව පක්ෂයක් ඇටියෙද එම ජන හඬට සංවේදී වෙලයි අපි සර්වපාක්ෂික ආණ්ඩුවට සහයෝගය පළ කරන්න කටයුතු කරන්න ගරු කතානායකතුමනි. දැන් කවුරුත් කෑ ගහනවා 69 ලක්ෂයේ ජනවර්ම නැහැ කියලා. ඔව්, ඒක පිළිගන්නවා. සමහරක් අය 69 ලක්ෂයේ ජනවරෙන් දිනපු ජනාධිපතිතුමා ඉවත් කරන්න කියලා අරගල කරා. ඒ අරගලයේ කුමන්ත්‍රණයක් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ කුමනෝ දෙයක් වෙලා ජනාධිපතිතුමා ධූරයෙන් ඉවත් වෙලා තියෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමාට පල්ලියෙන් අභූත චෝදනාවක් කරා ඒ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි, හිට්ලර් කිව්වා, සුදු වෑන් වලින් මිනිස්සු ඉස්සුවා කිව්වා, මිනිස්සු පැහැරගත්තයි කිව්වා, මිනිමරු කිඹුල් ගැන කිව්වා. හැබැයි එහෙම චෝදනා කරපු ජනාධිපතිවරයා සාමකාමීව තමන්ගේ බලය බාර දීලා ගෞරවනීය විදියට ඉවත් වුණා. හැබැයි 2020 අගෝස්තු 5 වෙනිදා තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි මේ පාර්ලිමේන්තුව පත් වුණේ. ඒ ඡන්දෙදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද ලක්ෂ 67ක් ගත්තා. ඒක රත්පුරා වීසුණු ඡන්ද පදනම. මේ මැතිවරණයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු 145 දෙනෙක් පත් වෙනවා. සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54 දෙනෙක්, TN එකෙන් 10යි, ජනතා විමුක්ති පෙරමුණෙන් 3යි. අපි පක්ෂයක් ඇතුළත මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න උදව් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියාගෙන. පොහොට්ටුවේ විදියට අපි මේ සර්වපාක්ෂික ආණ්ඩුවට උදව් කරන්නේ යම් කිසි කැපකිරීම කරනවා. පොහොට්ටුව ඡන්ද දීපු ඡන්දදායකින්ගේ බලාපොරොත්තු වුණ දේ ඉටු කරන්න අපි මේ සර්වපාක්ෂික ආණ්ඩුවට උදව් කරන්නේ. 2014 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ටුවේ ආයතන කිව්වා බයියෝ කියලා. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයට කිව්වා ටොයියෝ කියලා. මේ නම හැදුවේ ජනතා විමුක්ති පෙරමුණ. අද එයයි කියනවා ටොයියෝයි බයියෝ එකතු වෙලා ටොයි බයි ආණ්ඩුවක් හදන්න යනවා කියලා. මේවා මේ පුවත්පත්වල තියෙනවා, සමාජ මාධ්‍ය යනවා. මම මේ අයට කියනවා ටොයි බයියෝ නම් ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට මොකද කියන්නේ? ටොයි බයියෝ එක්කහුව වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න හදනවා නම් මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ගෝපයියන්ටත් ඇවිල්ලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්කහුවෙන්න කියලා. සමා වෙන්න. ගෝපයියෝ කියන්නේ නරක වචනයක් නෙමෙයි. ගෝපයිය කියන්නේ ඉතා සතෙක්, මේ මිනිස්සුගේ ඇඟේ ඉන්න මිනිස්සුගේ ඇඟ හුරා ලේ උරාපන සතෙක්. ඉතින් ඒක කියුවේ මේ මම කියපු කතාවකට වඩා මට මේ කතාව කිව්වා කියන්නේ කියලා. මේ ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරේ ඕක. ඒ නිසා මම දන්නවා එතුමාලගේ කතාවේදී ඔකාට උත්තර දෙයි. නමුත් ඇත්ත කතාව මේක මේ බෙදන්න හදන්නේ නැතුව එක්කව් වෙලා අර හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා වගේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න. ඇමතිකම් ගැන අපි කතා කරන්නේ නැහැ. කෙටි කාලයක්ද දීර්ඝ කාලීනයක්ද කියලා ඒව කතා කරන්න පුළුවන් අපිට. හැබැයි ඔබතුමන්ලත් මතක තියාගන්න ඕනි මේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ ජනතා මන්ත්‍රීවරු පත් වෙන්නේ මන්ත්‍රීවරු ජනතාවගේ ඡන්දයෙන්. මේ රටේ සියලු දෙනාට මේ පාර්ලිමේන්තු ඇතුළට එන්න බෑ. ඒගොල්ලන්ගේ නියෝජිතයෝ පත් කරන්නේ. ඒ පත් වෙච්ච නියෝජිතයෝ මේක ඇතුළේ ඉන්නවා. ඒ ජනවරම තාම මේකේ තියෙනවා. හැබැයි එහෙම තියාගෙනත් අපි මේ කැපකිරීම කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් පක්ෂයක් හැටියට. හිටපු ජනාධිපතිතුමා ඉවත් වෙන්න අවශ්‍ය පසුබිම හැදුවේ අරගලයේ නාමයෙන්. මිනිමරල, ගෙවල් දොරවල් කිරි තියලා, රාජදේපල වනසලා මිනිසුන්ව බය කරන වගේ දේවල් කරලා ඒක විවස්ථානුකූල නැහැ ගරු කතානායකතුමනි. ඒ වගේම මේ අරගලයේ කොටස් දෙකක් හිටියා. එක කණ්ඩායමක් සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු තරුණයන්, අනික් කණ්ඩායම කුඩුකාරයන්, සමාජ අපචාරීන් පවුල් අවුල් කරගත්ත සමාජ වෛරයෙන් පෙළිච්ච අය. සාමාන්‍ය අරගලකට ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. දේශපාලන න්‍යායපත්‍රයට අනුව කටයුතු කරපු කැරළු කළුවන් ඉල්ලුවේ රාජපක්ෂ රජුමේනුවත්ව අයින් කරන්න කියලා. මම දැක්කා සමාජ මාධ්‍යවල ඉන්නවා නූරක් අද කවුද කියලා ගෑනු කෙනෙක් අරගලයේ සැබෑ තත්ත්වය මාධ්‍යයට කියලා තිබුණා. මේවා කියන්නේ අපි නෙවෙයි, අරගලයේ ලැබුණු ආධාර සහ ප්‍රධාන මංකොල්ල කෑවලු කුසියේ බඩු හාල් සීනි පරිප්පු හොරාගෙන ගියාලු, ප්ලග් එක ගලවගෙන ගියාලු, එයාට මුදල් ලැබුණේ කැනඩාවෙන්ලු කියලා ඒ නූරක් කියන එක නම සමාජ මාධ්‍යයේ කියනවා. අපිට හිතා ගන්න පුළුවන් අරගලයේ ඇතුලේ මොනවද වුනේ කියලා. හැංගි වෙස් බැඳන් නටන්න වෙන්නේ එළියේ. හෙල්මට් දාපු ගෝපයියෝ ඇත්ත මූණු ටික දැන් එළියට එනවා. ගරු කතානායක තුමනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගේ ගිනි තියලා ඒ වෙලාවේ ඒ අය උත්සාහ කළේ එතුමා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම වළක්වන්න. මේ අරගලේ කියන්නේ විවස්සා විරෝධී වැඩ කරපු පිරිසක් නායකත්වයේ දීපු එකක්. මේකට නායකත්වයේ දීපු සහභාගී වූ හැමෝම මේ රටේ විවස්සා උල්ලංඝනය කරලා. ඒ නිසා විවස්සා විරෝධී ලෙස හැසිරුණු අයට එරෙහිව අපි නීති පියවර ගන්න ඕනි. මම දැක්ක සමහර මන්ත්‍රීවරු කියනවා ජනාධිපති කොටිය ඇදේ දැම්මයි කියලා හිරකරයක් ගන්න ඕනිද කියලා. ඒක ඇතුළේ ගිහිල්ලා ජනාධිපති වාඩි වුණයි කියලා ඒ අයට විරුද්ධව නඩු දාන්න ඕනිද කියලා සමහර මන්ත්‍රීවරු ඇහුවා. ගරු කතානායකතුමනි, මම අහනවා මේ මන්ත්‍රීවරුන්ගේ තමන්ගේ ගෙදරට මානසික අසහනකාරයෙක් ඇවිල්ලා තමන්ගේ නෝනගේ ඇඳුමක් ඇඳ උඩ දාගෙන ඒක උඩ බුදිය ගත්තොත් ඒ මන්ත්‍රීවරයා මොකද්ද කියන්නේ? ඒකත් සමාව දෙනවද? පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා නීතිය ක්‍රියාත්මක කරන්න කියනවද? එහෙම නැත්නම් ඒ අසහනකාරයාට ඇවිල්ලා ඇඳේ බුදිය ගන්න කියනවද කියන එකයි මම අහන්නේ. ඒ නිසා රටේ විනයක් තියෙන්න ඕනි කියන කාරණාව මතක් කරනවා. ගරු කතානායකතුමනි, අප රට වර්තමාන ආර්ථික අර්බුදයට පත් වෙන්නේ ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක්, හිටපු ජනාධිපතිතුමාවත් වර්තමාන ජනාධිපතිතුමාට චෝදනා කළ පළක් නැහැ. මේ ආර්ථික අර්බුදය වසර 30ක් තිස්සේ මේ රට තුළ පැවති කොටි ත්‍රස්තවාදී යුද්ධයට බලපෑම් කළා කියන එක කාටවත් මතක නැහැ. මේ ආර්ථික LTT ප්‍රහාරවල බලපත්‍රකම කොතෙක්ද කියනවා නම් දල දේශීය නිෂ්පාදනය වර්ධනයේ ඍණ 1.5 දක්වා බිඳ වැටෙන කාලයක් තිබුණා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. කොළොන්නාව තෙල් ටැංකි වලට පහර දුන්නා. මහා බැංකු ගොඩනැගිල්ලට පහර දුන්නා. සංචාරක ආකර්ෂණීය ආගමික ස්ථාන සීමා බෝධිය දල්දා මාලිගාව කොළඹ කොටුවේ ගලදාරි හෝටලයේ වැනි තැන්වලට ප්‍රහාර එල්ල කළා. එදා තිබුණේ අති බීසුණු තත්ත්වයක්. 1980 ඉඳන් 2009 වනතුරු අවුරුදු 30 පුරා රටේ ආර්ථික LTT ප්‍රහාර අතිවිශාල හානියක් ඍණාත්මක බලපෑමක් ඇති කළා. ඊට අමතරව කරුණු රසක් තියෙනවා 2014 දෙසැම්බර් 26 වෙනිදා පැමිණි බිහිසුණු සුනාමියේ විනාශ වුණු ජීවිතවලට දේපොළට සහ ආර්ථිකයට සිදු වුණු අතිවිශාල හානියක් 88 89 71 දකුණේ සිදු කළ සන්නද්ධ නැගී සිටිමු ආර්ථිකයට බලපෑවා. 83 කළු ජූරිය 62 හමුදා කුමන්ත්‍රණය 63 මහා වැඩ වර්ජන පිළිබඳ තර්ජනය 1959 අගමැති බණ්ඩාරනායක ඝාතනය 60 මහා මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදුවීම මුළු රටම අක්‍රිය කර කැබිනට් මණ්ඩලයේ කොළඹ වරායයි නවතා තිබූ නිව් ෆවුන්ඩ්ලන්ඩ් නැවේ රැස් වෙන තරමට ප්‍රබල වූ 1953 හර්තාලය පාස්කු බෝම්බ ප්‍රහාරය කොවිඩ් වසංගතය 1948 ඉඳලම වරින් වර මතු වූ ජාතිවාද කෝලාල වගේ මහා බරපතල හැලිහැපිල්ලට ගහන වූ අවුරුදු 74ක් 2021 අවසන් වෙන විට ගත කර තියෙනවා. ගරු කතානායකතුමනි, 1983 පසුව ශ්‍රී ලංකා තුල අභ්‍යන්තර සිවිල් අරගල හා උතුරු යුද්ධය නිසා රාජ්‍ය ආරක්ෂක වියදම වසරින් වසර වැඩි වුණා. රාජ්‍ය ආරක්ෂක කටයුතු සඳහා රජයේ පුනරාවර්තන වියදම් 1980 රුපියල් 10,979ක් වෙනවා. මෙම වියදම 83 පසුවේ දිගින් දිගටම වැඩි වෙනවා. 1990 ඉඳන් 2020 කාලය දක්වා ආරක්ෂක වියදම් ලෙස රුපියල් බිලියන 4,109ක් ට්‍රිලියන 4.1ක් ආසන්න වශයෙන් වියදම් කර තිබෙන බවයි මහ භාණ්ඩාගාරයේ වාර්තා කරන්නේ. මෙම වියදම් පිරිමිට විදේශ ණය අපිට වැඩි වශයෙන් ගන්න වුණා. යුද්ධය සඳහා ප්‍රහාරක ගුවන් යාන අවශ්‍ය මුනිස්සම් යුදපකරණ ගන්න අපිට විදේශිකෙන් ණය ගන්න සිද්ධ වුණා. ඇත්තටම මේ රටේ සංවර්ධනයට යොදවන්න තිබිච්ච මුදල්. මෙම යුද්ධ ආර්ථික බලපෑම් පිළිබඳව ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයෙකු හා හිටපු විදේශ ලේකම්වරයෙකු වෙන ශිවලංකර් මෙන මහතා පවසන්නේ ඩොලර් බිලියන 200කට අධික හානියක් සිදු වී ඇති බවත්, එහි ආර්ථික පිරිවැය ඔපචුනිටි කොස්ට් ගණනය කළ නොහැකි බවත්ය. අපේ රට ආසියාවේ මුලින්ම විවෘත කර ආර්ථික විවෘත ආර්ථික පිළිගත් රටක්. අපිට පස්සේ විවෘත ආර්ථික පිළිගත් රටවල් සංවර්ධනය ඇතේ අපිට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ. 2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ යම් යම් සංවර්ධන පදනම් සැකසුණා. උදාහරණයක් තමයි ගරු කතානායකතුමනි, යුද්ධ කාලේ අපේ රට සංචාරකයාවේ 145ක් අතර ප්‍රමාණයක්, හැබැයි යුද්ධෙන් පස්සේ 125කට ආසන්න ප්‍රමාණයක් සංචාරක වෙන්න පටන් ගත්තා. අපි ආර්ථික වශයෙන් යන්තම් ඔලූසන් එනකොට පාස්කු ප්‍රහාර, කොවිඩ් වසංගතය වගේ දේවල් රටේ ආර්ථිකයට ආයෙත් කඩාගෙන වැටුණා. මේ ආර්ථික අර්බුදය නිසා ඇතිවුණු ජනතා පීඩනය, යුද්ධයෙන් රට මුදාගත් ජනාධිපතිතුමාව, අගමැතිතුමාව තනතුරු වලින් පළවා හරින්න තරම් ප්‍රබල වුණා. ඇත්තටම මෙහිදී වුණේ ජනතාව තුළ ඇති වූ පීඩනය වෙනත් පිරිසකගේ දේශපාලන උමනාවට නතු වීමක් වුවත් අරගලය පිළිබඳව ප්‍රශ්නත් පරීක්ෂණ පැවැත්වීමින් හෝ පසුගිය ආණ්ඩුවලට නායකින්ට බැනවැදීමින් හෝ පෞතින ආර්ථිකයට විසඳුම් ලැබෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවස්ථා ගණනාවකදී විපක්ෂ නායකතුමාටත් ආරාධනා කළා අගමැතිකම භාර අරගෙන රට පත්විතුමින් තත්ත්වය ගොඩ ගන්න එන්න කියලා. නමුත් එතුමාත් අන්ද්‍ර කුමාර දිසානායක මැතිතුමත් එකට එකගුණේ නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වෙන්න ඕනි, මේක කෙටි කාලීන වෙන්න ඕනි කියලා නොයෙකුත් නිදහසට කාරණා කරමින් මේක මගේ හරියා. මේ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගකීම බාරගත්තේ. ඔහු වගමැති ලෙස වගකීම බාර ගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් වුණාට පස්සේ විවස්ථානුකූලව මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් වෙනවා. ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා රටේ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරපුවාම විපක්ෂයේ බොහෝ අය කිව්වේ ගෝඨාභය ජනාධිපතිතුමත් එක්ක බැහැ කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැහැ, දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් දැන්වත් පුළුවන් රනිල් වික්‍රමසිංහ කියන්නේ විපක්ෂයේ අයත අලුත් කෙනෙක් නෙමෙයි, එතුමාගේ නායකයා, එතුමාලගේ හදවතේ ඉන්න නායකයා. එතුමාත් එක්ක එක්කව වෙන්න පුළුවන් කමක් මේ ආයතනයේ තියෙනවා. එහෙමනම් සර්වපාක්ෂික පාලන ක්‍රමයක් හදලා රටපත්ව තීවෙන තත්ත්වෙන් ගොඩ ගන්න එකතු වෙන්න කියන ආරාධනාව කියනවා. අපි ඉස්සෙල්ලාම රට හදමු, ආර්ථිකය හදමු, ඊට පස්සේ අපිට පුළුවන් ඡන්දවලට යන්න. මාස 6කින් ඡන්දකට යනවා කියලා ඒක මේ ආර්ථික අර්බුදය තුල විහිළුවක්. ඒ නිසා අපි කරන්න ඕනේ මුලින්ම ආර්ථික තත්ත්වය ශක්තිමත් කරන එක. ඒක මේ වෙලාවේ මන්ත්‍රීවරු ඇත්තට අපේ වගකීමක්. මම දන්නවා ඔබතුමා හිනා වෙන කාලය අවසන් කියලා. මට විනාඩියක් දෙන්න. 2008 යුද්ධය තීරණාත්මක වෙලාවේ කරූ ජයසූරිය මහත්මයා ප්‍රමුඛ පිරිසක් ආණ්ඩුවට එකතු වෙලා ඒ වෙලාවේ ආණ්ඩුව ශක්තිමත් කළා. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් යුද්ධය ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම මේ තීරණාත්මක අතීතයේ වර්තමානය ගැන කියවමින් ඉන්නේ නැතුව රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මේ සර්වපාක්ෂික වැඩපිළිවෙලට එක්වෙන්න කියන ආරාධනාව කරමින් පසුගිය අඟහරුවා අපි කැමති සර්වපාක්ෂිකක් හැදෙනවා නම් විපක්ෂ නායකතුමා විදියට ඉඳගෙන එතුමාගේ පක්ෂයේ කොටසක් ඇවිල්ලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න වෙන්නේ නැහැ. එහෙමනම් එක්කෝ විපක්ෂ නායකතුමත් මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ කොටස්කරු වෙන්න ඕනේ. එහෙම ඉන්නේ නැත්නම් සර්වපාක්ෂික පාලන ක්‍රමයක් ඇති කළා. විශේෂයෙන්ම හර්ෂ ගරු මන්ත්‍රීතුමා එතුමා කිව්වා වගේ පෞගිය දවස්වල පක්ෂ නායක රැස්වීමේදී මුදල් කාරක සභාව පිළිබඳව කතා කරනකොට අපි අග ජනාධිපතිතුමාට කතා කරාම ජනාධිපතිතුමා කිව්වා ඔබතුමා ඒකේ සභාපති තුරේ බාර ගන්න කැමැත්තක් තියෙනවායි කියලා. මම දන්නේ නැහැ. එහෙමනම් අපි කැමති අපි ලයිසී ඔබතුමාලට උදව් කරලා මේ පවතින තත්ත්වයේ අර්බුදේ රට ගඩ ගන්න අපේ විය යුතු යුතුකම් වගකීම් කොටස ඉටු කරන්න අපි සූදානම් වෙන්න ඕනි. මහා බ්‍රිතාන්‍ය අගමැතිවරයෙක් ලෙස කටයුතු කරපු වින්සන් චර්චිල් කිව්වා අතීතය වර්තමානයේ හරහා උස්සමින් අපි රණ්ඩු කිරීම නිසා අපිට අහිමි වෙන්නේ අනාගතයේ බව. මේ සර්වපාක්ෂික යෝජනාව මේ මොහොතේ ජනතාවගේ ඉල්ලීම, ජනතාවගේ අපේක්ෂාව. ඒ සඳහා එකග වීම ජනතාවට ආදරය කරන සීලුම දේශපාලනඥයන්ගේ වගකීමක් වෙනවා. ඒ නිසා බයියොයි, ටොයියොයි, ගෝපයියොයි හැමෝම එක්ක අහුවෙලා මේ ආණ්ඩුව මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න එන්න කියන ආරාධනාව කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.